You're with SBS Radio. Find more great stories in your language at sbs.com.au.
SBS Radio. අපි දැන් කතාබහ කරන්න බලාපොරොත්තු වෙන්නේ සමස්ත ශ්‍රී ලාංකිකයන් විදිහටම අපිට ආඩම්බර වෙන්න පුළුවන් කාරණාවක් පිළිබඳව. ඔබ දන්නවා විශේෂයෙන්ම අපි ශ්‍රී ලංකාවේ ඉතිහාසය පිළිබඳව කතාබහ කරද්දී අපේ රටට දීර්ඝ ඉතිහාසයක් තියෙනවා කියලා අපි හැමදාම ඉතාම ආඩම්බරයෙන් කියන්නට සමත් වුණා. මේ ඉතිහාසය එන්න එන්න තවත් ඈතට යනවා, විශේෂයෙන්ම මේ දිනවල සිද්ධ වෙන පුරාවිද්‍යා ඉතිහාස පර්යේෂණත් එක්ක. අන්න ඒ ආකාරයට ශ්‍රී ලංකාවේ ප්‍රාග් ඉතිහාසය සම්බන්ධයෙන් මේ දිනවල සිද්ධ කරන තවත් පුරාවිද්‍යා ක නවතම ප්‍රතිඵලයක් පිළිබඳව තමයි අපි දැන් කතාබහ කරන්න සූදානම් වෙන්නේ. ආසියාවේ ඉපරිණිතම ගල් මෙවලං පාහියංගල ප්‍රදේශයෙන් සොයා ගැනීමට හැකියාවක් ලැබුණා කියලා තමයි අපිට මේ පුරාවිද්‍යා පර්යේෂණයෙන් සටහන් වුණේ, මේ ප්‍රවෘත්තිය වාර්තා වුණේ. ඉතින් මේ පුරාවිද්‍යා පර්යේෂණය පිළිබඳව තමයි අපි දැන් කතාබහ කරන්න බලාපොරොත්තු වෙන්නේ. අපි මේ සඳහා සම්බන්ධ කරගෙන සිටින්නේ මේ පර්යේෂණයේ ප්‍රධාන නියමුවා විදිහට කටයුතු කරන ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ඉතිහාසය සහ පුරාවිද්‍යා අධ්‍යනාංශයේ කථික ආචාර්ය, වගේම මානව ඉතිහාසය පිළිබඳ පර්යේෂණ කරන ජර්මනියේ පර්යේෂණ ආයතනයක් වන මැක්ස් ප්ලැන්ක් පර්යේෂණ ආයතනයේ පර්යේෂක පුරාවිද්‍යාඥ ඔෂාන් වෙදගේ මහතා. ඔෂාන්, අපි සම්බන්ධ කරගන්නේ ශ්‍රී ලංකාවේ සිට. අයිබුවන් කියලා පිළිගන්න ඔෂාන් අපේ වැඩසටහනට.
අයිබුවන් මතුර, බොහොම ස්තුතියි ආරාධනා කළාට.
ඔව් ඔෂාන්, අපි මුලින්ම කතා බහ කරමු අපිට මේ ළඟදිම ආරංචි වෙච්ච මේ ප්‍රවෘත්තිය පිළිබඳ, විශේෂයෙන්ම මේ ආසියාවේ ඉපැරණිතම ශුද්‍ර ගල්මෙවලම් මේ පාහියංගලින් සොයාගත් බවට අපිට අසන්න ලැබුණු පුවත සම්බන්ධයෙන් අපි අවධානය යොමු කරොත් එහෙම මේ කතාව පිළිබඳව අපි මුලින්ම පටන් ගමු. මොකක්ද මේ කතාව කියලා විස්තර කරමින් අපේ සාකච්ඡාව.
ඔව් මදුර, පාහියංගල කියලා කියන්නේ ලංකාවේ විතරක් නෙමෙයි ආසියාවේ ඉතාමත්ම වැදගත් සංස්ථානයක්. ඒකට හේතුව තමයි වර්තමානයේ වෙනකොට ඔබ අපි හැමදෙනාම අයත් වන හෝමෝ සේපියන් සේපියන් කියන මෙම මානවයාගේ ඉපැරණිම පැරණිතම ප්‍රාග්ඓතිහාසික මානවයාගේ ඔසීල සාධක මානව අස්ති කොටස් පිළිබඳව පරණම තොරතුරු වාර්තා වෙන තැන තමයි දකුණු ආසියාවේ මෙම පාහියංගල කියලා කියන්නේ. ඉතින් මෙම පාහියංගල ආශ්‍රිතව අපි වසර ගණනාවක් තිස්සේ මේ වෙනකොට පර්යේෂණ කටයුතු සිදු කරමින් පැවතුණා. මේ පර්යේෂණවල ප්‍රතිඵල මේ වෙනකොට අපි භුක්ත විඳින්න පවතිනවා. මේ පර්යේෂණවලින් අපි ළඟා කරගත් ශිලා මෙවල ආශ්‍රිතව අපි සිදු කරන ලැබුවා වූ පර්යේෂණවල සාර්ථකත්වය විදහාටක් වුමින් තමයි අපි මේ අන්තර්ජාතික පර්යේෂණ පත්‍රිකාව ප්‍රකාශයට පත් කරමින් අපිට පුළුවන්කමක් ලැබුණේ. සමස්ත ආසියාවේම පරණම ශුද්‍ර ශිලා මෙවලම් ලංකාවෙන් හොයාගන්න පුළුවන් වුණාය කියන ප්‍රවෘත්තිය සමස්ත ලෝකයාට සමීප කරන්න. ඇත්තටම අතුර අපි මේ කතාව ගත්තොත් එහෙම සාමාන්‍යයෙන් ප්‍රාග් ඉතිහාසය කියලා කියන්නේ ඉතිහාසයට එහා ගියපු, ඉතිහාසයෙන් ඔබට කියපු අතීතයට අපි ප්‍රාග් ඉතිහාසය කියලා කියන ඕක ලොක්කොනම දන්නා වගේ. ඉතිහාසය කියලා කියන්නේ පැරණි පත පොත ආශ්‍රය කරගෙන අතීත යට ගියව පිළිබඳව තොරතුරු සොයා යෑමක්. නමුත් ප්‍රාග් ඉතිහාසයේදී අපිට එහෙම අතීත ලිඛිත තොරතුරු පුරා මේ තොරතුරු මත පදනම් වෙන්න පුළුවන් කමක් ලැබෙන්නේ නැහැ. ඉතින් සමස්තය විද්‍යානුකූල පර්යේෂණ ක්‍රමශිල්ප මත පදනම් වෙලා අපි අතීත ප්‍රාග් ඉතිහාසය පිළිබඳව හොයාගෙන යනකොට දන්නවා ලෝකයේ මානවයව සමස්ත ලෝකේ පුරා ව්‍යාප්ත වෙච්ච මානවයව අධ්‍යයනය කරනකොට අපි එකම න්‍යායක් මත පදනම් වෙලා, එකම ක්‍රමවේදයක් මත පදනම් වෙලා, කියන්නේ අතීත මානවයාගේ ශිල්පීය දැනුම එයාගේ තාක්ෂණය මත පදනම් වෙලා තමයි ප්‍රාග් ඓතිහාසික මානව පිළිබඳව අධ්‍යයනය කරන්නේ. උදාහරණයක් විදිහට ගත්තොත් එහෙම වර්තමානයේ විශ්වාස කරනවා ලෝකයේ මානවයාගේ ජීවීම සහ උමාම මානවයා ලෝකේ පුරා ව්‍යාප්ත වීම ගත්තයින් පස්සේ අපි ලෝකේ හැම තැනකදීම මානවයා එයා භාවිතා කරපු තාක්ෂණය, ඒ මානවයාගේ තාක්ෂණික මෙවලම් මත පදනම් වෙලා තමයි අපි අධ්‍යයනයට ලක් කරන්නේ. පොතුවේ ගත්තොත් එහෙම සාමාන්‍යයෙන් අපි ප්‍රාග් ඓතිහාසික මානවයාගේ පැරණිම ශිලා මෙවලම් අපි උදාහරණයක් විදිහට ගත්තොත් එහෙම හෑන්ඩක්ස් තාක්ෂණය, අත්පොරෝ සම්ප්‍රදාය ගැන කතා කරනවා. ඊට පස්සේ අපි මට්ටි මහා ශිලා යුගයේදී මිටිපැලිටික් ටූල් ගැන කතා කරනවා. උදාහරණයක් විදිහට ගත්තොත් එහෙම ලේවලිස් තාක්ෂණය, එහෙම නැත්නම් මුස්ටේරියන් තාක්ෂණය ගැන කතා කරනවා. ඒ වගේම අප පැලිටික් එක ඉහළ මහා ශිලා යුගයේදී අපි කතා කරනවා බ්ලේඩ් ටෙක්නොලොජි එක. මේ වගේ විවිධ වූ ශිලා මෙවලම් සම්ප්‍රදායන් මත පදනම් වෙලා අපි මානව වර්ධනය කරනවා. හැබැයි මෙහිදී තියෙන විශේෂත්වය තමයි මතුර මේ විවිධ අවධීන්හිදී ඔවුන් විසින් භාවිතා කරනු ලැබුවා ඔවු මෙවලම් එකින් එකට වෙනස්. ඒක ගොඩක් වෙලාවට එයාගේ අවශ්‍යතාවය මත, පාරිසරික තත්ත්වයන් මත, භූගෝලීය සාධකයන් මත තිබුණා වූ රෝ මැටීරියල් එක බේස් කරගෙන මෙයාගේ මේ නිර්මාණවල මෙවලම් තාක්ෂණයේ වෙනස්කම් දක්නට ලැබුණා. එතකොට මතුර මේ මෙවලම් විවිධ ප්‍රදේශින් ප්‍රදේශ වෙනස්, රටවල් වලින් රටවල් වලට වෙනස්. හැබැයි පොදුවේ ගත්තොත් එහෙම එක අවධියක් අපි උදාහරණයක් විදිහට කිව්වොත් එහෙම ලෝ පැලියොලිතික් එකේදී හෑන්ඩ් ඇක්ස් ටෙක්නොලොජි එක සමස්ත ලෝකය පුරා ඒගොල්ලෝ භාවිතා කරලා තිබුණා. මිඩල් පැලියොලිතික් එකේදී මිඩල් පැලියොලිතික් ටෙක්නොලොජි එක සමස්ත ලෝකය පුරා ව්‍යාප්ත වෙලා තිබුණා. අපේ පැලියොලිතික් එකේදී බ්ලේඩ් ටෙක්නොලොජි එක හැමතැනම ව්‍යාප්ත වෙලා තිබුණා. ඒ කියන්නේ ඒගොල්ලන්ට පොදුවේ මානවය අධ්‍යයනය කරන්න පුළුවන් තාක්ෂණයක් ඒ අනුව සමස්ත ලෝකය පුරා ව්‍යාප්ත වෙලා තිබුණා. එතකොට අපේ රටේ පාහියන්ගල සුවිශේෂී සම්ස්ථානයක් වෙන්නේ මේ විදිහට මානවයා විසින් එක් අවධියකදී, අපි කියනවා මධ්‍ය ශිලා යුගයේදී පාහියන්ගල ප්‍රදේශය ආශ්‍රිතව ජීවත් වෙච්ච, ධනාවාස වෙච්ච ප්‍රාගෛතිහාසික මානවයා විසින් භාවිතා කරනු ලැබුවා වූ ශිලා මෙවලම් අපි කියනවා මයිකොලිතික් කියලා. ශුද්‍ර ශිලා මෙවලම් මේ වෙනකොට අපි හඳුනාගෙන තියෙනවා කාල නිර්ණයට ලක් කරලා තියෙනවා ලෝකයේ, ආසියාවේ විශේෂයෙන්ම ආසියාවේ මෙතෙක් හමු පරණතම පැරණිම කාලයෙන් අතීතයටම යන ශිලා මෙවලම් මේවාය කියලා අපි මේ වෙනකොට අනාවරණය කරගෙන තියෙනවා. මේකේ තියෙන විශේෂත්වය තමයි මතුර අපිට මේ මයිකොලිතික් ටෙක්නොලොජි එක සමස්ත ලෝකේ පුරාම මේ වෙනකොට වාර්තා වෙමින් පවතිනවා. අප්‍රිකාවෙන් වාර්තා වෙනවා, යුරෝපයෙන් වාර්තා වෙනවා, ආසියාවෙන් වාර්තා වෙනවා, ඕස්ට්‍රේලියාවෙන් වාර්තා වෙනවා. මේ වගේ විවිධ රටවල් වලින්, විවිධ මහද්වීප වලින් මේවා වාර්තා වෙනකොට ආසියානු තලය තුළ අපේ සංස්ථානය ප්‍රාග්ඓතිහාසික මානවයාගේ ශුද්ධ ශිලා මෙවලම් නිර්මාණය කිරීමේ පරණිතම තොරතුර ලෝකයා වෙත සමීප කිරීමට, අනාවරණය කිරීමට මෙම ප්‍රාග්ඓතිහාසික පාහියන්ගලින් අපිට හැකියාවක් ලැබුණා. ඒ අනුව මෙම පාහියන්ගල ප්‍රාග්ඓතිහාසික ස්ථානයේ මෑත කාලීනව සිදු කරන ලැබෝ පර්යේෂණ උපයෝගී කරගනිමින් අපිට පුළුවන්කමක් ලැබුණා ආසියාවේ ශුද්ධ ශිලා මෙවලම් අතින් වසර අවුරුදු 48,000කට, අවුරුදු 50,000කට අතීතයේ ප්‍රාග්ඓතිහාසික මානවයා මෙම මෙවලම් නිර්මාණය කරාය කියන එක පිළිබඳව ලෝකයාට හඳගා කියන්නට අපිට පුළුවන්කමක්, හැකියාවක් ලැබුණා. ඒ සඳහා මෑත කාලීනව අපි සිදු කරන ලැබෝ පර්යේෂණ විද්‍යාත්මක මැදිහත්වීම් මහත්සේ ඉවහල් වුණා.
හොඳයි ඔෂන්, දැන් ඔබේ පිළිතුරත් එක්ක මට නැගිච්ච තවත් අතුරු ප්‍රශ්නයක් තමයි දැන් ඔබේ පිළිතුරේදී විටින් විට කියවුණා මේ ශුද්‍ර ශිලා මෙවලම් පිළිබඳව. ඇත්තරම මේ ශුද්‍ර ශිලා මෙවලම් කියන්නේ මොකක්ද එහි තියෙන විශේෂත්වය අපි පොඩ්ඩක් පැහැදිලි කරමු.
ඔව් මතුර, ඇත්තටම මේක ඉතාමත්ම හොඳ ප්‍රශ්නයක්. මොකද කියනවා නම් අපි පෙර කතා කරපු පරිදි ප්‍රාග්ඓතිහාසික මානවයා එයාගේ විවිධ අවධීන් පහු කරන අවධීන් දීදී, උදාහරණයක් විදිහට ගත්තොත් එහෙම මහා ශිලා යුගයේදී, මධ්‍ය ශිලා යුගයේදී, ඒ වගේම ඉහළ මහා ශිලා යුගයේදී විවිධ මෙවලම් නිෂ්පාදනය කරා. එතකොට මේ ශුද්‍ර ශිලා මෙවලම් ගත්තයින් පස්සේ මේ ශුද්‍ර ශිලා මෙවලම් ඉතා පැහැදිලිවම අනිකුත් ශිලා මෙවලම් අවධීන්ගෙන් වෙනස් වෙනවා. ඒකට ප්‍රධානතම හේතුව තමයි අනිකුත් මෙවලම් හා සංසන්දනය කිරීමේදී මේ මෙවලම් ඉතාමත්ම කුඩා ප්‍රමාණයේ මෙවලම් විදිහට තමයි අපි දකින්නේ. දැන් අපි මෙම පර්යේෂණ පත්‍රිකාව තුල ඉතා පැහැදිලිවම දක්වලා තියෙනවා මෙම මෙවලම් සෙන්ටිමීටර් 4ට වඩා කුඩා ප්‍රමාණයේ, ඒ කියන්නේ ඉතාමත්ම කුඩා ප්‍රමාණයේ මෙවලමක් මේ මෙවලම භාවිතා කරනකොට මේ මෙවලම ඉතාමත්ම කාර්යක්ෂම මෙවලමක් විදිහට මේගොල්ලෝ නිර්මාණය කරගත්තා. දැන් අපි කිව්වා මේගොල්ලෝ ගොඩක් වෙලාවට විවිධ අමුද්‍රව්‍ය භාවිතා කරමින් තමයි මෙම මෙවලම් නිර්මාණය කරේ. අපේ රටේ ගත්තොත් එහෙම මේ සඳහා භාවිතා කරපු ප්‍රධානතම අමුද්‍රව්‍යයක් විදිහට අපිට ගන්නට ලැබෙනවා ක්වාට්ස්. ක්වාට්ස් කියන අමුද්‍රව්‍ය භාවිතා කරමින් ඇත්තටම ගත්තොත් එහෙම මතුර අපි අපේ සාමාන්‍ය ව්‍යවහාරයෙන් කිව්වොත් එහෙම මේක හරියට නිකන් වීදුරු කැපැල්ලක් තරම් ඉතාමත්ම දියුණු, ඉතාමත්ම කාර්යක්ෂම මෙවලමක් විදිහට මේගොල්ලෝ නිර්මාණය කරා. මේකේ තියෙන විශේෂත්වය තමයි මේගොල්ලෝ අපේ රටේ සෙන්ටිමීටර් හම්බ වෙන ශුද්‍ර ශිලා මෙවලම් ගොඩක් වෙලාවට, බොහෝ වෙලාවට සෙන්ටිමීටර් 2කට වඩා අඩු කුඩා ප්‍රමාණයේ ශුද්‍ර ශිලා මෙවලම්. එතකොට ලෝකයේ පුරාවට ගත්තොත් එහෙම මේවා සාමාන්‍යයෙන් ධන වශයෙන් සෙන්ටිමීටර් 4කට වඩා අඩු ප්‍රමාණයෙන් තමයි වාර්තා වෙන්නේ. ඒ කියන්නේ අපි අරගත්තොත් එහෙම අපේ සාමාන්‍යයෙන් ඇඟිල්ලක් ප්‍රමාණයේ ගල් ආයුධයකින් තමයි මේගොල්ලෝ ඉදිරියට වැඩ කටයුතු සිද්ධ කරගෙන ගිහිලා තියෙන්නේ. ඒකම මතුර මෙම පාහියන්ගලින් හමු වෙච්ච ශුද්‍ර ශිලා මෙවලම් වල සුවිශේෂී ලක්ෂණයක් තියෙනවා. මේගොල්ලොන්ගේ මේ හොයාගත්ත ශිලා මෙවලම් ඒගොල්ලෝ නිර්මාණය කර ගැනීමේදී විවිධ හැඩතලයන්ට අනුකූලව තමයි මේගොල්ලෝ මේවා නිර්මාණය කරලා තියෙන්නේ. ජ්‍යාමිතික හැඩතලයන්ට අනුව නිර්මාණය කරලා තියෙනවා. මේ ජ්‍යාමිතික හැඩතල ගත්තයින් පස්සේ මේගොල්ලෝ ගොඩක් වෙලාවට ට්‍රැපීසියම් ආකාරයට, එහෙම නැත්නම් අර්ධ චන්ද්‍රාකාර වගේ ත්‍රිකෝණාකාර වගේ විවිධ හැඩතලයන්ට අනුව තමයි මේගොල්ලෝ මෙම ශිලාමෙවල නිර්මාණය කළ තියෙන්නේ. ඒ තම මේ ශුත්‍ර ශිලාමෙවල මුල සුවිශේෂී තව ලක්ෂණයක් තියෙනවා. ඒ තමයි එක පැත්තක් මේගොල්ලෝ පහසුවෙන් අල්ලා ගැනීමට. අපි දන්නවා මේක මේගොල්ලෝ මේ ශිලාමෙවලම නිර්මාණය කරන්නේ එක්කෝ ගහක ගෙඩියක් සූර ගන්න, එහෙම නැත්නම් සතෙක්ව දඩයම් කරගන්න, සතාගේ හැම ගසා ගන්න, මේ වගේ විවිධ කටයුතු සඳහා තමයි මේගොල්ලෝ මේ මෙවලම නිර්මාණය කරන්න තිබෙන. එතකොට මේ මෙවලම එක පැත්තක් මේගොල්ලෝ මොට ආයුධයක් විදිහට මොට කරලා තියෙනවා. අනිත් පැත්ත තමයි තියුණු කරලා තියෙන්නේ. අද වුණත් වර්තමානයේ ගෘහණියක් ඕනම ගෘහණියක් දන්නවා පිහියක් ගන්න පස්සේ එක පැත්තක් තලයක් විදිහට කැපෙන්න පුළුවන් විදිහට පාවිච්චි කරලා තිනවා, අනිත් පැත්ත මොට විදිහට තමයි තියෙන්නේ. මොකද මේක පරිසරයේ පහසුව සඳහා. ඉතින් බලන්න මතුර අවුරුදු 50,000කට එහා ගියපු ශ්‍රී ලාංකීය ප්‍රාග්ඓතිහාසික මානවයා විඥානීන් අවබෝධ කරගෙන තියෙනවා තමන්ගේ කැපුම් ආයුධ නිර්මාණය කරගැනීමේදී එක් පැත්තක් මෝහත්වක් අනිත් පැත්ත මොටවත් තියාගන්න තමන්ගේ ආරක්ෂාව සඳහා. ඒකම මේගොල්ලෝ අද අපි මේ වර්තමානයේ කතා කරන ජාමිතික හැඩතල පිළිබඳව, ජාමිතික රූප පිළිබඳව හොඳ අවබෝධයෙන් යුක්තව මෙම මෙවලම් නිර්මාණකරණයට දායකත්වය ලබා දීලා තියෙනවා. එතකොට මතුර කතා කරා වගේ අපේ රටේ හමුවන අවුරුදු 50,000කට එහා ගියපු මෙම ශුද්ධ ශිලා මෙවලම් වල විශේෂ ලක්ෂණ කිහිපයක් තියෙනවා. එකක් තමයි මේවා ජාමිතික රූපී හැඩතල වලින් යුක්තව නිර්මාණය කරලා තියෙනවා. ඒකම මේවා ඉතාමත්ම කුඩා ප්‍රමාණයේ ලෝකේ පුරා දක්නට ලැබෙන ශුද්ධ ශිලා මෙවලම් ගත්තයින් පස්සේ ඒවා සෙන්ටිමීටර 4ට වඩා කුඩායි. නමුත් අපේ රටේ බහුතරය සෙන්ටිමීටර 2ට වඩා අඩු ප්‍රමාණයෙන් තමයි වාර්තා වෙන්නේ. ඒ අනුව ගත්තයින් පස්සේ අපේ රටෙන් හොයාගෙන තියෙන මෙම ශුද්ධ ශිලා මෙවලම් ඉතාමත්ම තියුණු, ඉතාමත්ම කාර්යක්ෂම සහ ලස්සන ජාමිතික හැඩතල වලින් යුක්තව නිර්මාණය කර ගැනීමට අපේ රටේ හිටපු ප්‍රාග්ඓතිහාසික මානවයා සමත් වෙලා තිනෝ, සූරකමක් දක්වලා තිනෝ කියන එක මේ අවස්ථාවේදී අපිට ඉතාමත්ම ඕනෑකමින් යුක්තව ප්‍රකාශ කරන්න පුළුවන් කමක් ලැබෙනවා.
ඔව් හොඳයි යෝෂන්. දැන් 2019 වසරේ, දැන් මේ වසරේ මුලභාගයේදී මේ පාහියංගල ප්‍රදේශයෙන් මේ අස්ථි වලින් නිර්මාණය කරපු මෙවලම් කිහිපයක් සොයාගත්ත කියලා පුවතක් වාර්තා වුණා. මේ ප්‍රවෘත්තියට මම හිතන ඔස්ට්‍රේලියාව තුලත් සෑහෙන ප්‍රසිද්ධියක් ලැබුණා. අපි SBS සිංහල වැඩසටහනුත් මේ ගැන වාර්තා කළා. දැන් මේ පර්යේෂණයේ ඔය පර්යේෂණයේ මේ සියල්ලම එකම පර්යේෂණයක පුරුක්ද?
ඇත්තටම මේ මදුර අපි සතුටු වෙනවා සමස්ත ලෝකයේ පුරාවටම මගේ මතකයේ හැටියට මේ වසරේ මුල් භාගයේදී සිද්ධ වෙච්ච අපි තවත් ඉතා විශිෂ්ට පර්යේෂණ පත්‍රිකාවක් සිද්ධ කරා. ඒ පර්යේෂණ පත්‍රිකාව ආධාරයෙන් අපිට පුළුවන්කමක් ලැබුණා පාහියංගල මේ ඔසවා තබන් ඉහළට. ඒක තමයි ඇත්තටම අපි මේ පර්යේෂණ ක්‍රියාවලියේ ආරම්භයේ විදිහට, අපේ ප්‍රකාශන ආරම්භයේ විදිහට අපි එම පර්යේෂණ පත්‍රිකාව තමයි අපි මුලින්ම මුදා හැරියේ. ඇත්තටම ගත්තොත් එහෙම මතුර මේ ඔක්කොම එකම පර්යේෂණයක කොටස් කිහිපයක් විදිහට තමයි අපිට හඳුන්වා දෙන්න පහසුවක් ලැබෙන්නේ. ඇත්තටම ඒ විස්තරේ පිළිබඳව අපි කතා කරන්න ගියොත් එහෙම අපි පොඩ්ඩක් මට සිද්ධ වෙනවා මතුරව මෙතනින් එහා ටිකක් යන පාහියංගලින් එහාට පොඩ්ඩක් ටිකක් කියලා මේ පිළිබඳව ඔබට පොඩි අවබෝධයක් ලබා දෙන්න. ඇත්තටම මතුර මේ වෙනකොට ලෝකයේ පුරා විද්‍යාඥයින්ගේ සහ මානව විද්‍යාඥයින්ගේ මතයක් තියෙනවා ලෝකයේ නූතන මානවයා මොඩර්න් හියුමන් නිර්මාණය වෙන්නේ, බිහිවීම සිද්ධ වෙන්නේ අප්‍රිකාව පදනම් කරගෙන. ඒ අප්‍රිකාවෙන් බිහි වෙච්ච නූතන මානවයා පසුකාලීනව විවිධ හේතුන් මත, අපි කියමු සමහර වෙලාවට ඒක පාස්තරික හේතුවක් වෙන්න පුළුවන්, තරඟකාරීත්වය වෙන්න පුළුවන්, එහෙම නැත්නම් අලුත් ප්‍රදේශ සොයාගෙන යෑමේ අවශ්‍යතාවය වෙන්න පුළුවන්. මේ කියනවා විවිධ කරුණු හේතු ප්‍රබුද්ධ කර හේතු පාදක කරගෙන මානවයා අප්‍රිකාවේ නික්ම එළියට එන්න පටන් ගන්නවා. ඒකට අපි ගොඩක් වෙලාවට ලෝකය හරහා යනකොට අවුට් ඔෆ් අප්‍රිකා කියන තියරි එක ගැන අපි කතා කරනවා. එහෙම නැත්නම් අප්‍රිකාවෙන් එළියට මානවයා නික්ම යන්නේ න්‍යාය පිළිබඳව අපි කතා කරනවා. මෙන්න මේ ක්‍රියාවලිය ගැන කතා කරනකොට මතුර අපිට ගොඩක් වෙලාවට දක්නට ලැබෙනවා ප්‍රධාන වශයෙන් මානවයා නොදර්න් රූට් එක සහ සදර්න් රූට් එක භාවිත කරමින් අප්‍රිකාවෙන් එළියට පැමිණියා කියන එක. මේකෙදි ලංකාවේ පිහිටීම අනුව අපිට ඉතාමත්ම වැදගත් වෙනවා නූතන මානවයාගේ අප්‍රිකාවේ නික්ම යෑමේ දකුණු න්‍යාය, කියන්නේ සදර්න් ඩිස්පර්සල් කියන න්‍යාය පදනම් කරගෙන අපි ගත්තොත් එහෙම අපි විශ්වාස කරනවා සමස්ත ආසියා කරය ඉන්දියාව ඇතුළුව ශ්‍රී ලංකාවත් නූතන මානවයාගෙන් ජනාකීකරවන්නට හේතු වන්න දැත්තේ මේ සදර්න් ඩිස්පර්සල් කියන න්‍යාය කියන එක අපි විශ්වාස කරනවා මේ වෙනකොට. ඒකට අනුව ගත්තයින් පස්සේ අපි ගොඩක් වෙලාවට හිතුවා අපේ රටවල් උදාහරණයක් විතර ඉන්දියාව, ශ්‍රී ලංකාව සහ අග්නිතික ආසියාතික රටවල් හරහා ඕස්ට්‍රේලියාව දක්වා නූතන මානවයාගේ පැමිණීම මේ හරහා සිද්ධ වෙන්නට ඇති කියලා. ඉතින් මේ විදිහට අප්‍රිකාවෙන් නික්මලා එනකොට මානවයා ගොඩක් වෙලාවට අපි ඉස්සෙල්ලා කතා කරා වගේ මදුර ගොඩක් වෙලාවට ඒගොල්ලෝ මේක සිද්ධ වුණේ අතින් වසර ලක්ෂයකට පමණ කලින් තමයි. අතීතයේ තමයි මේ මානවයා ගොඩක් වෙලාවට අප්‍රිකාවෙන් නික්ම යන්නට ආරම්භ කරන්නේ ඇත්තේ කියන එක ගොඩක් අපි පුරාවිද්‍යාඥයෝ විදිහට විශ්වාස කරනවා. මේ මත පදනම් වෙලා අපි කරන ලැබුවා වූ පර්යේෂණවලදී අපිට අනාවරණය වුණා ගොඩක් වෙලාවට මේ නූතන මානවයා ලෝකේ පෝස්ටල් රූට් එක වෙරළ බඩ කියන්නේ මුහුද ආශ්‍රිතව නිර්මාණය වෙලා තිබුණු මාර්ග ඔස්සේ ආසියාවට සංක්‍රමණය වෙන්නේ නැති කියන එක තමයි අපි මේ වෙනකොට විශ්වාස කරන්නේ. එතකොට අප්‍රිකාවේ එලිමහන් තුණභූමිවල වාසය කරපු මේ ප්‍රාගෛතිහාසික මානවයා පසුකාලීනව ක්‍රමානුකූලව ලෝකයේ හරහා ව්‍යාප්ත වෙන්න යනකොට මෙච්චර කාලයක් එයාගේ අතේ තිබුණු අර අප්‍රිකාවේ තියා විශ්ව නිර්මාණය කරන ලැබුවා වූ හෑන්ඩ් බැග් තාක්ෂණය හෝ එතකොට මාතිශිලා යුගයේ භාවිත කරපු අනිකුත් තාක්ෂණික මේවලම් හෝ එයා යත් එක්ක අරගෙන ආව පසුකාලීනව එයා ආසියානු කලාපයට සංක්‍රමණය වෙද්දී හෝ යුරෝපයට සංක්‍රමණය වෙද්දී ඒවත් අරගෙන තමයි මෙයා ආවේ. ඉතින් මෙහි මේනකොට ගොඩක් වෙලාවට මෙයා වැඩි රුචිකත්වයක් දැක්වේ එලිමහන් තුණභූමි වලට සහ විරලාශ්‍රිත ප්‍රදේශවලට. ඒකට හොඳම උදාහරණයක් තමයි ලංකාවට සම්ප්‍රාප්ත වෙන මේ ප්‍රාගෛතිහාසික මානවයාගේ මූලිකම තොරතුරු අපිට වාර්තා වෙන්නේ පරණම තොරතුරු වාර්තා වෙන්න දැනට ලංකාවේ විරල බඩ තීරීම. උදාහරණයක් විදිහට ගත්තොත් එම්ම බූන්දල, පතිරාජවෙල, මිනිහාගල්, කන්ද උස්සංගොඩ මේ වගේ ප්‍රදේශ ගතයන් පස්සේ ලංකාවේ ප්‍රාගෛතිහාසික ජනාවාස කරුනේ පරණම තොරතුරු පිළිබඳව තොරතුරු අපිට වාර්තා වෙන්නේ මෙතනින්. මේ පිළිබඳව අපේ රටේ ඉතාමත් සුවිශේෂී දායකත්වයක් සුවිශේෂී පර්යේෂණ ප්‍රමාණයක් සිදු කරන ලැබූ මහා විද්වතානෝ තමයි ආචාර්ය ශ්‍රාන් දරණියකලයන් කියන්නේ. ආචාර්ය ශ්‍රාන් දරණියකලයන් තමන්ගේ සම්පූර්ණ ජීවිත කාලය 1960 දශකයේ 70 දශකයේ 80 දශකයේ පුරාවට සහ අද වර්තමානය වෙනකොටත් තමන්ගේ සමස්ත ජීවිතය කාලයම මේ පුරාවිද්‍යාව වෙත යොමු කරමින් එතුමාගේ මේ පර්යේෂණ වෙරළබඩ තීරයේ පදනම් කරගෙන සිදු කරලා එතුමා විසින් හඳුන්වා දෙන ලබා ඉතා පැහැදිලිම ඔප්පු කරන ලැබුවා ලංකාවේ මුල්ම ප්‍රාගෛතිහාසික ජන ජීවිතයේ මානවයා පදිංචි වීම සහ ව්‍යාප්තිය සිදුවන්නේ ලංකාවේ වෙරළබඩ ප්‍රදේශ පදනම් කරගෙන කියන එක. එතකොට මදුර අපට ක්‍රමානුකූලව අපිට මේ දෙක සම්බන්ධ කරන්න පුළුවන්. අප්‍රිකාවේ මානවයා නික්ම යාම සිද්ධ වෙනවා. මේ නික්ම යාමේ සිද්ධියත් සමග සදන් ඩිස්පර්සල් රූට් එකත් එක්කලා සදන් රූට් එකත් එක්කලා ගත්තාන් පස්සේ වෙරළබඩ තීර වෙරළාශ්‍රිතව ක්‍රමානුකූලව ආසියාටවත් සංක්‍රමණය වෙලා පසුකාලීනව ඉන්දියාව හරහා ලංකාව සමග සම්බන්ධ වෙන්නේ නැති මෙහි මුණයන් පස්සේ ඒගොල්ලෝ මුලින්ම අපේ රටේ පදිංචි වීම සිද්ධ කරන්නේ වෙරළබඩ ප්‍රදේශ පදනම් කරගෙන. ඒ හිඳ තමයි අපිට ඔය බූන්දල පතිරාජවෙල ප්‍රදේශවලින් ලංකාවේ පරණම ප්‍රාකෘතික මානව ජනාවාස පිළිබඳව තොරතුරු හම්බ වෙන්නේ. උදාහරණයක් විදිහට ගත්තොත් එහෙනම් ආචාර්ය ශිරාන් දරණියකල කියනවා අතින් වසර 125,000 තරම් ඈත කාලයේදී ප්‍රාගෛතිහාසික මානවයා මේ ප්‍රදේශවල ව්‍යාප්තව සිටින්න දැකයි කියලා එතුමාගේ බූන්දල පතිරාජවෙල පර්යේෂණ කැණීම් අනුසාරයෙන් මේ වෙනකොට ඔප්පු කරලා පෙන්නලා තියෙනවා. හැබැයි මෙතන තියෙන විශේෂත්වය තමයි මදුර මේ විදිහට ලංකාවේ විරලපඩ තීරයට පැමිණිච්ච ප්‍රාගෛතිහාසික මානවයා පසු කාලීනව විවිධ හේතුන් අපි අර අප්‍රිකාවේදී කතා කරන ලැබුවා වූ හේතුන්ම සමහරක් වෙලාවට හේතුබූත වෙන්නට ඇති. සමහරක් වෙලාවට ඒගොල්ලන්ට අවශ්‍ය කරන සම්පත් හිඟ වෙන්න පුළුවන්, තරගකාරීත්වයක් ඇති වෙන්න පුළුවන්, අලුත් ප්‍රදේශ සොයාගෙන යෑමේ තියෙන අවශ්‍යතාවය වෙන්න පුළුවන්. මේ විරලපඩ තීරයට සීමා වෙච්ච හිටපු මිනිස්සයා ප්‍රාගෛතිහාසික මානවයා ක්‍රමානුකූලව රට අභ්‍යන්තරයට පැමිණීමට උත්සාහ කරනවා, පටන් ගන්නවා. මෙන්න මේක අපේ රටේ ඉතාමත්ම වැදගත්. මේක ටර්නින් පොයින්ට් එකක් විදිහට වැදගත් වෙනවා. ඒකට හේතුව තමයි මෙච්චර කාලයක් වෙරළ තීරබඩ තීරයේ වාසය කරපු මානව රට ඇතුළට යනකොට එයාට හම්බ වෙන්නේ අලුත් දේශගුණික තත්ත්වයන්, අලුත් පාරිසරික තත්ත්වයන්, අලුත් භූගෝලීය සාධක. එහෙනම් මදුර මෙන්න මේ අපි මේ වසරේ මුල් කාර්තුවේ අපි විසින් සිදු කරනු ලැබුවා වූ අන්තර්ජාතික පර්යේෂණ පත්‍රිකාවෙන් අපි පෙන්නලා තියෙනවා අපේ රටේ වෙරළබඩ තීරයේ ජීවත් වෙච්ච මානවයා රට අභ්‍යන්තරයට ගමන් කිරීමේදී එයා අපේ රටේ පරිසරය ජය ගනිමින් අපි ඒක කියලා තියෙනවා හෝමෝ සේපියන් ස්පෙෂලයිස්ඩ් හන්ටින් මෙතඩ් පාවිච්චි කරා කියලා. ඒ කියන්නේ නිවර්තන වැසි වනාන්තර වලට අනුගත වෙනකොට, නිවර්තන වැසි වනාන්තර තුළට රිංගනකොට එයා මෙතෙක් කාලයක් වෙරළබඩ තීරයේ භාවිතා කරනු ලැබුවා වූ තාක්ෂණය, ක්‍රමශිල්ප, තත්ත්වයන් ඒගොල්ල විසින් භාවිතා කරන ලැබූ සමස්ත ක්‍රමවේදය වෙනුවට අලුත් පරිසර පද්ධතියට උචිත ඒකට අනුවර්තනය වෙච්ච ඒකට ගැළපෙන තාක්ෂණය ක්‍රම ශිල්ප මෙවලම් නිර්මාණය කරගනිමින් ඔවුන් ඒකට අනුගත වුණා කියන එක තමයි මේ පර්යේෂණ පත්‍රිකාවෙත් කියන්නේ. මේකට තව වැඩිදුරටත් පැහැදිලි කිරීමක් කරොත් එහෙම මාතෘර ලංකාවේ ආචාර්ය ශිරාන් දරණියගලයන්ගේ පර්යේෂණයන්ට අනුව ලංකාවේ වෙරළබඩ තීරයෙන් හම්බ වෙන්නේ අපිට මිඩල් පැලියටික් කියන්නේ මධ්‍ය මහා ශිලාවකට අයිති තාක්ෂණික මෙවලම් ශිලා මෙවලම්. ඒවා ප්‍රමාණයෙන් විශාලයි. ඒ මෙවලම් ගත්තොත් එහෙම ඒවායින් දඩයම් කරන්න පුළුවන් විශාල ප්‍රමාණයක් අත්තු. සාමාන්‍යයෙන් අපි කිව්වොත් එහෙම සාමාන්‍යයෙන් කුඩා මේ අපි හිතුවොත් එහෙම වල්ලූරෙක් හරි මුවෙක් හරි ගෝණෙක් හරි අපි කියන මෙගා ෆෞන කියලා විශාල ප්‍රමාණයේ සත්තු තමයි අපිට මේ මෙවලම් වලින් දඩයම් කරන්න පුළුවන් කියලා අපි විශ්වාස කරන්නේ. නමුත් මේ මෙවලම් අපිට හම්බ වෙන්නේ නැහැ පසු කාලීනව රට අභ්‍යන්තරයේ හමුවන ප්‍රාග්ඓතිහාසික ජනාවාස වලින්. ඒ කියන්නේ පාහියන්ගලින් බටදුඹලෙනින් බෙලිලෙනින් අපිට හම්බ වෙන්නේ නැහැ විශාල ප්‍රමාණයක ගල්ලාවිද. අපිට හම්බ වෙන්නේ ඉතාමත් කුඩා ප්‍රමාණය. අපි මීට කලින් අපි ප්‍රවේශයක් ගත්තා වගේ ශුද්ධ ශිලා මෙවලම් අපිට හම්බ වෙන්නේ සෙන්ටිමීටර් 2යි සෙන්ටිමීටර් 3යි ප්‍රමාණයක ගල්ලාවිද. සෙන්ටිමීටර් 2 ප්‍රමාණය සෙන්ටිමීටර් 3 ප්‍රමාණයක ගල්ලාවිදයකින් අපිට පුළුවන් කමක් ලැබෙන්නේ නැහැ මොයෙක් වේලා ගන්න ඌරෙක් වේලා ගන්න ගෝණෙක් බිම වට ගන්න අපිට පුළුවන් කමක් ලැබෙන්නේ නැහැ. ඒකෙන් පැහැදිලි වෙනවා මතුර මේගොල්ලෝ තාක්ෂණික විප්ලවයක් කරලා මෙවලම් වෙනස් කරලා පරිසරයට අනුගත වෙලා තමන්ව ජීවත් කරන්න තමන්ගේ දුවදරුවෝ ජීවත් කරන්න තමන්ගේ පරම්පරාව ඉදිරියට අරගෙන යන්න රට අභ්‍යන්තරයට වෙරළබඩ ඉඳලා රට අභ්‍යන්තරයට ආපු ප්‍රාග්ඓතිහාසික මානවයක් ක්‍රමක්‍රමයෙන් වෙනස් වෙලා පරිසරයේ ජයගෙන තියෙනවා. ඒ හින්දා ස්පෙෂලයිස් කරපු විශේෂීකරණය වෙච්ච ක්‍රමවේදයන්ට හුරු වෙලා තියෙනවා. අන්නේ අනුව අපිට පැහැදිලි වෙනවා මේ පාහියන්ගල ඉතාමත්ම සුවිශේෂී සංස්ථානයක් අපේ රටේ ප්‍රාග්ඓතිහාසික කතා කරද්දී මෙච්චර කාලයක් වෙනත් ක්‍රමශිල්ප වෙනත් ප්‍රමාණයේ ආයුධ භාවිතා කරපු කට්ටිය අලුත්ම ක්‍රමවේදයන්ට තමන්ගේ අලුත් ecosystem එකට ගැලපෙන ආකාරයේ සියලුම ටෙක්නොලොජි එක weapon style එක ඔක්කොම වෙනස් කරලා ඒගොල්ලෝ අලුත් මුහුණුවරකින් ඒ පරිසරය ජයගන්න කියලා තියෙනවා. මේකෙදි විශේෂත්වයක් තියෙනවා. මම මෙතනදී මතුර කියන්න අත්‍යවශ්‍ය කාරණයක් තියෙනවා. ලෝකේ පුරා විහිදලා හිටපු විද්‍යාඥයෝ ඉතා පැහැදිලිවම කියපු දෙයක් තමයි 80 දශකයේදී ඒගොල්ලෝ ඉතා පැහැදිලිවම ප්‍රතික්ෂේප කරා නූතන මානවයා විවර්තන වැසි වනාන්තර ඇතුළට යෑම ප්‍රතික්ෂේප කරා කියන එක ඒගොල්ලෝ කිව්වා. ගොඩක් වෙලාවට කිව්වේ මොකද ඒකට හේතුව තමයි පොඩි පොඩි කුමි සත්තු ඉන්නවා හරි අමාරුයි සත්තු සර්පයෝ ඉන්නවා ඒගොල්ලන්ට අනතුරු ආබාධ සිද්ධ වෙනවා වැඩි නිවර්තන වැසි වනාන්තර වල අඳුරු ස්වභාවයක් තියෙනවා. මේ හින්දා නූතන මානවයා ගොඩක් වෙලාවට නිවර්තන වැසි වනාන්තර වලින් එපිට ඔබ්බට ගිහිල්ලා ජීවත් වුණා කියන එක තමයි විද්‍යාඥයෝ ප්‍රකාශ කරේ. නමුත් මදුර අපිට පුළුවන්කමක් ලැබුණා මේ වෙනකොට මාත් එක පරීක්ෂණ කටයුතු සිද්ධ කරගෙන යන ආචාර්ය පැට්‍රික් රොබර්ට්ස්, මයිකල් පෙට්‍රාලි, ආචාර්ය ශිරාන් දරණියගල, ආචාර්ය නිමල් පෙරේරා, ඒ වගේම විශාල කණ්ඩායමක් එකතු වෙලා තමයි අපි මේ පරීක්ෂණ කටයුතු සිද්ධ කරගෙන යන්නේ. අපිට පුළුවන්කමක් ලැබුණා අපේ පරීක්ෂණ අනුසාරයෙන් නැහැ ඒක නෙමෙයි වෙලා තියෙන්නේ. ප්‍රාග්ඓතිහාසික වශයෙන් නූතන මානවයා මෙම නිවර්තන වැසි වනාන්තර ඇතුළටත් ගියා. මේ ඇතුළට ගිහිල්ලා ඒ පර්යේෂණ තත්ත්වයන්ට හොඳින් මුහුණ දීලා ඒ අභියෝගයන් ජය අරගෙන මේගොල්ලෝ මේ පරිසර පද්ධතියට හැඩ ගැහුණයි කියන එක අපිට කියන්න පුළුවන් කමක් ලැබුණා. ඒකම මතුර මෙතනදී විශේෂයෙන් කියන්න ඕන දෙයක් තමයි අපි ජනවාරි මාසේ සිදු කරන ලැබුවේ දැන් අපි මේ වර්තමානයේ අපි පර්යේෂණ පත්‍රිකාවට කතා කරන ශිලා මෙවලම් ගැන. නමුත් අපි අපේ කලින් පර්යේෂණ පත්‍රිකාවේදී ඉතා පැහැදිලිවම කතා කරා බෝන් ටූල් ටෙක්නොලොජි එක. ඒ කියන්නේ සත්තුන්ගේ ඇට කටු වලින් නිර්මාණය කරන ලැබුවා වූ ආයුධ ගැන තමයි අපි එතනදී කතා කරේ. ඇයි මේ සත්තුන්ගේ ඇට කටු වලින් මෙයාට ආයුධයක් නිර්මාණය කරන්න ඕනේ? මම මුලිකවම මදුර නිවර්තන වැසි වනාන්තරයක් ඇතුලේ විශාල ප්‍රමාණය සත්තුක් ඉන්න හරි අඩුවෙන් තමයි අපිට දක්නට ලැබෙන්නේ. වැඩිපුරම අපිට මොන ගැහින්නේ වඳුරු, දඬුලේන්, හම්බාව, කුඩා ප්‍රමාණයේ මෝහ විශේෂ. මෙන්න මේ වගේ අපි ඒකට කියනවා මධ්‍යම ප්‍රමාණයේ සහ කුඩා ප්‍රමාණයේ සත්තු තමයි නිවර්තන වැසි වනාන්තරය ඇතුළේ තින්නේ. මේ වැසි වනාන්තරවල තියෙන විශේෂත්වය තමයි මදුර අපිට මේ සත්තුන්ට ඉතාම පහසුවෙන් ලඟ වෙන්න බැහැ. දැන් උදාහරණයක් විදිහට ගත්තොත් එහෙනම් මම මදුරකින් අහන්න කැමතියි මදුරට පුළුවන් ද ලේනෙක ගාවට ලඟ වෙන්න බැහැ. වඳුර ගිදාවට ළඟ වෙන්න පුළුවන් ද ක්ෂණිකව? නැහැ. ඒ කියන්නේ මේ සතු ඉතාමත්ම ක්ෂණයකින් ඈත දිව යනවා. එහෙනම් මදුර අර වෙරළපඩට කලාපීදී ජීවත් වෙන කාලෙට වගේ, එහෙනම් මේ ප්‍රාග්ඓතිහාසික මානවයාට ලං වෙලා සතෙක්ව දඩියම් කරගන්න පහසුවෙන් සතෙක්ව දඩියම් කරගන්න බෑ. එහෙනම් මෙයාට සිද්ධ වෙනවා ඈත ඉඳලා මේ සතාව එලා ගන්න, සතාව දඩියම් කරගන්න. මට කියන්න මදුර, එහෙනම් මෙයා මොකද නිර්මාණය කරන්න ඕන? මෙයාට සිද්ධ වෙනවා මේ සතාව දඩියම් කර ගැනීමට ඈත ඉඳලා මේ සතාවට තුවාලයක් කරන්න පුළුවන්, අඩපණ කරන්න පුළුවන් වෙපන් එකක්, ආයුධයක් නිර්මාණය කරන්න. එතකොට මේගොල්ලෝ මොකද කරේ මතුර? මේගොල්ලෝ කරේ සත්තුන්ගේ ඇටකටු වලින් අරගෙන මේ සත්තුන්ගේ ඇටකටු හොඳින් මෝහත් කරලා තියුණු බෝන් ටූල් එකක් හැදුවා, බෝන් පොයින්ට් එකක් හැදුවා. මේ බෝන් පොයින්ට් එක ලීයකට ඇට ගහලා ඊතලයක් නිර්මාණය කරා. ඔන්න මතුර අපිට පුළුවන් කමක් ලැබුණා අපේ රටේ සුවිශේෂී ප්‍රාග්ඓතිහාසික ස්ථානයක් වන පාහින්දල උපයෝගී කරගනිමින් ලංකාවේ මානවයා නිවර්තන වැසි වනාන්තර තුලදී තමන්ගේ ජීවිතය, තමන්ගේ පරම්පරාව, තමන්ගේ අනාගතය උදෙසා නිර්මාණය කරනු ලැබුවා වූ ඊතලය බිහි වුණේ කොහොමද කියන එක පිළිබඳව ලෝකයාට ප්‍රකාශ කරන්න. මේකදී මොකද කරේ මේගොල්ලෝ මතුර? මේ බෝන් ටූල් එක හොඳට මෝහත් කරලා, තියුණු කරලා, උල් කරලා, ලීයක රඳවලා ඈතට විද්දා. ඒ විදිහේ මොකද සිද්ධ වුනේ? අර ගහ කුඩ යන ටිකක් දුරින් ඉන්න කුඩා ප්‍රමාණයේ සත්තු, මධ්‍යම ප්‍රමාණයේ මැමල්ස් ලව බිම දාලා තමන්ගේ ආහාරයේ ජීවිතය සරිකර ගන්න අවස්ථාවක්, හැකියාවක් ලැබුණා. එතකොට මතුරුවාට පැහැදිලි වෙනවා කොහොමද මේ බෝන් ටූල් එක මේ කර්ලියට ආවේ කියන එක. අපි උදාහරණයක් විදිහට කිව්වොත් එහෙනම් මතුරු, අපි පාහින්ගල කැණීමෙන් හම්බුණ අපිට ඉතා විශාල ප්‍රමාණයක් සත්තුන්ගේ ඇටකටු. මේ සත්තුන්ගේ ඇටකටු අපි එකක් නාර ඇනලයිස් කරා. අපි මේ ඔක්කොම විශ්ලේෂණයට භාවිතා කරා. මේ විශ්ලේෂණය කරන් පස්සේ මතුරු අපිට හම්බ වෙලා තියෙනවා 150කට වඩා, 160කට වඩා අපිට හම්බ වෙලා තියෙන්නේ වඳුරන්ගේ සහ ලේන්නුන්ගේ ඇටකටු කොටස්. ඒගොල්ලෝ ඒ කිතාප හැදදී ඒ සත්තුන්ව දඩයන් කරගන්න අපිට පහසුවෙන් බෑ. අපි ඈත ඉඳලා විදින්න ඕන. ඒගොල්ලොම විදලා බිම වට්ටලා අඩපණ කරලා තමයි ඒගොල්ලෝ ඒගොල්ලොන්ගේ තඩේම සරි කරගෙන තියෙන්නේ. එතකොට මතුර මේ ගින් අපිට පැහැදිලි වෙනවා මේගොල්ලෝ කොහොමද මේ පරිසරය ජයගත්තේ, කොහොමද මේ වලට ඇඩැප්ට් වුණේ, අනුවර්තනය වුණේ කියන එක. මේකෙදි තව විශේෂත්වයක් තියෙනවා මතුර. අපි මේ බෝන් ටූල් වලට භාවිතා කරපු අස්ති කොටස් විශේෂ පරිශ්‍රණයකට ලක් කරා. ඒ විශේෂ පරිශ්‍රණයේදී ඉතා පැහැදිලිව තහවුරුණු දෙයක් තමයි මේ බෝන් ටූල් හදන්නේ ඒගොල්ලෝ බහුලව භාවිතා කරලා තියෙන්නේ වඳුරුන්ගේ ඇටකටු. වඳුරුන්ගේ ඇටකටු වලින් තමයි මේගොල්ලෝ මේ බෝන් ටූල් එක හරිගස්සලා තියෙන්නේ. එතකොට පැහැදිලි වෙනවා මේගොල්ලෝ පරිසරයේම අමුද්‍රව්‍ය හොයාගෙන, පරිසරයට අනුගත වෙලා, පරිසරයේම තියෙන දේවල් මත පදනම් වෙලා ඒගොල්ලොන්ගේ තාක්ෂණය වෙනස් කරගනිමින් ඒගොල්ලෝ මේ නිර්මාණයන් කරා කියලා. දැන් මම මතුරට කියන්නම් කොහොමද මේ පරිශ්‍රණය මෙන්න 2019 වර්ෂයේම මූල්කාර්තුවේ සහ මේ ඊයේ පෙරේදා අපේ අතීත සිදුවෙච්ච පරිශ්‍රණ දෙකේ සමපාත වෙන්නේ කොහොමද, එකට යන්නේ කියන එක. මතුර මේ බෝන් ටූල් එක මෙහෙම කිව්වොත් පහසුයි වැඩේ. මේ ඊතලය නිර්මාණය කර ගැනීමේදී ඒගොල්ලෝ බෝන් ටූල් එකක් පාවිච්චි කරා. බෝන් එකක් තියුණු කරපු, මෝහත් කරපු බෝන් එකක් පාවිච්චි කරා. මොකද ලොකු ගලක් එනලා ඊතලයෙන් විදින්න බෑනේ. ඒකින්ද ඒගොල්ලෝ සැහැල්ලු බෝන් ටූල් එකකින් ඒක නිර්මාණය කරා. ඒකම සතාට සිද්ධ කරන, අපි එකට කියනවා ඩැමේ, සතාට සිද්ධ කරන ඩැමේජ් එක, එහෙම නැත්නම් සතාට සිද්ධ වෙන අනතුර වැඩි කරන්න, සතාව වැඩියෙන් අඩපණ කරන්න ඒගොල්ලෝ මොකද කරේ? ඊතලයේ වටේට ඒගොල්ලෝ මේ කුඩා ප්‍රමාණයේ, සෙන්ටිමීටර් දෙකට වඩා අඩු ප්‍රමාණයේ පුංචි පුංචි ශිලා පතුරු, ශිලා මෙවලම් ඒගොල්ලෝ එබ්බෙව්වා. මම දැන් ඔයගොල්ලෝම ආපහු අරගෙන යනවා මගේ මුලින්ම මම සිදු කරන ලැබුව ප්‍රකාශයට. මයික්‍රොලිතික් එකක් කිව්වෙන් පස්සේ මයික්‍රොලිතික් එක එක පැත්තක් අපි ටියුණු කරා, අනිත් පැත්ත මොට කරා. අර මොට පැත්ත අපි මොකද කරේ? මේ ඊතලයේද එබ්බෙව්වා. එතකොට ටියුණු පැත්ත තමයි එළියට තියෙන්නේ. දැන් ඕගොල්ලොන්ට සංකල්ප රූපයක් නිර්මාණය කරගන්න පුළුවන් කොහොමද ඊතලයේ නිර්මාණය වෙන්නේ. ඊතලයේ ඉස්සරහින්ම තියෙනවා බෝන් ටූල් එකක්, ඒකෙන් සතාව තුවාල කරනවා, විදගෙන යනවා. ඒකම මේකේ දෙපැත්ත, ඊතලයේ දෙපැත්ත තැන් තැන් වල ඔබ්බෝලා තියෙනවා. මොනවද? ගල් ආයුධ, ගල් මෙවලම්. ඒ ගල් මෙවලම් තුලින් කපාගෙන යනවා සතාව, සතාව අඩපණ වෙ කරගෙන යනවා. එතකොට මේ සතා එතනින් දුවලා ගියොත් එහෙම දුවන්න මොකද සිද්ධ වෙන්නේ? ඒකෙන් ඒ සතාට සිද්ධ වෙන හානිය වැඩි. බලන්න මතුර, අපේ රටේ ප්‍රාග්ඓතිහාසික මානවය අවුරුදු 50,000කට කලින් කොච්චර නිර්මාණශීලීව තමන්ගේ ආයුධ නිර්මාණය කරලා තියෙනවද, තමන්ගේ අවශ්‍යතාවයට ගැළපෙන ආකාරයෙන් මෙයා කොයි කොච්චර විදිහට නම්‍යශීලීව නිර්මාණකරණය ඉදිරිලා තියෙනවද කියනවා මේකෙන් පැහැදිලි වෙනවා. දැන් ඔබට පැහැදිලි වෙනවා ඇති මුලින් සිදු කරන ලැබු පර්යේෂණය සහ වර්තමානයේ සිදු කරන ලැබු පර්යේෂණවල පර්යේෂණ පත්‍රිකා එකකට එකක් සම්බන්ධ වෙන්නේ කොහොමද කියන එක. ඒ අනුව ගත්තයින් පස්සේ අපිට කියන්න ඕමනා වෙලා තිබුණේ අපේ රටේ තුලදී අර අප්‍රිකාවෙන් එළියට ආපු ප්‍රාග්ඓතිහාසික මානවය අපේ රට තුලදී විවිධ ප්‍රදේශ කරා ළඟා වීමේදී අදාළ ප්‍රදේශවලට සුවිශේෂී නිර්මාණය නිර්මාණය කර ගැනීමෙන් පරිසරයේ ජය ගනිමින් මෙවලම් තාක්ෂණයේ ජය ගනිමින් තමන්ගේ පරම්පරාව වර්තමානයේ දක්වා රැගෙනෙන්නට උත්සාහ කළ බවයි අපේ පරිශ්‍රණවලින් අපි ඔප්පු කරන්න බලාපොරොත්තු වෙන්නේ.
ඔව් ඔෂාන්, දැන් මම හිතන්නේ බොහොම සවිස්තරාත්මකව මේ පරිශ්‍රණය පිළිබඳව ඔබ විස්තර ඉදිරිපත් කරා. දැන් අපේ අසන්න කැමති ඇති විශේෂයෙන්ම මේ පරිශ්‍රණයේ නිදහන කතාව පිළිබඳවත් දැනගන්න. අපි ඒක ටිකක් මතක් කරමු.
ඇත්තටම මధుර මේ පරිශ්‍රණයේ නිදහන කතාව ගත්තොත් එහෙම මේකේ සම්පූර්ණ ගෞරව හිමි වෙනවා ශ්‍රී ලංකාවේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට. අපි ගත්තොත් එහෙම මధుර මේ පාහියංගල පදනම් කරගෙන මුලින්ම පරිශ්‍රණ කටයුතු සිද්ධ වෙන්නේ 1980 දශකයේ ආචාර්ය ශිරාන් දර්ණියගලයන්ගේ මඟ පෙන්වීම යටතේ ආචාර්ය WH විජේපාල මැතිතුමා මෙතුමා තමයි ලංකාවේ මුලින්ම හොරණ පාහියංගල පරිශ්‍රණ කටයුතු ආරම්භ කරන්නේ. හැබැයි මම මුලින්ම කියන්න ඕන මధుර ලංකාවේ ප්‍රාග්ඓතිහාසික පරිශ්‍රණ කටයුතු මුලින්ම සිද්ධ වෙන්නේ මම පෙර සඳහන් කරපු පරිදි 1960-70 දශකවල ආචාර්ය ශිරාන් දර්ණියගල, ආචාර්ය WH විජේපාල, ආචාර්ය H නිමල් පෙරේරා මේ වගේ විද්වතුන් ලංකාවේ ප්‍රාග්ඓතිහාසික පරිශ්‍රණ කටයුතු සිදු කරගෙන යනවා. හැබැයි මේ කාලේ සමස්ත ලෝකයේ පුරාවට ප්‍රාග්ඓතිහාසික පුරාවිද්‍යා අධ්‍යයන කටයුතු සඳහා ලොකු විද්‍යානුකූල නැඹුරුවක් දක්නට ලැබුණේ නැහැ. හැබැයි පසු කාලීනව ආචාර්ය ශිරාන් දර්ණියගල සහ ආචාර්ය විජේපාලයන්ට සහ ආචාර්ය නිමල් පෙරේරාට උමනාවක් ලැබෙනවා මෙරට ප්‍රාග්ඓතිහාසික පුරාවිද්‍යා පර්යේෂණ සඳහා විද්‍යාත්මක නැඹුරුවක් ලබා ගන්න. අපි ඒකට මල්ටි ඩිසිප්ලිනරි ඉන්වෝල්වමන්ට් එකක් කියලා කියනවා මధుර. ඒ කියන්නේ විවිධ විද්‍යාත්මක පැතිකඩයන්ගෙන් මේ පර්යේෂණ කටයුතු වලට දායකත්වය ලබාගෙන ඒ මගින් මේකේ විද්‍යානුකූල භාවයට අහවුරු කර ගැනීම අවශ්‍යතාවයක් අපිට මතුවෙනවා. මේකේ හොඳම වැදගත්ම කටයුතු සිද්ධ වෙන්නේ 2005 වසරේදී ආචාර්ය නිමල් පෙරේරා බටදොඹලෙන කැණීම් පර්යේෂණ කැණීම් කටයුතු සිද්ධ කරලා එතුමා යනවා ඕස්ට්‍රේලියාවේ ජාතික විශ්වවිද්‍යාලය ANU එකට, ඕස්ට්‍රේලියා නැෂනල් යුනිවර්සිටි එකට ගිහිල්ලා එතුමා බටදොඹලෙන විද්‍යානුකූල පර්යේෂණයකට අධ්‍යයනයකට භාවිතනය කරනවා. ඊට පස්සේ මේ ආරම්භයක් ඉස්සලා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ හිටපු පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය සෙනරත් දිශානායක මැතිතුමන් සහ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ කැණීම් අධ්‍යක්ෂක විදිහට කටයුතු කරේ ආචාර්ය ශ්‍රීමල් පෙරේරා මැතිතුමා සහ උපදේශක විදිහට කටයුතු කරේ ආචාර්ය ශිරාන් දර්ණියගල. මේ කට්ටියගේ මූලිකත්වයෙන් මට ප්‍රාග්ඓතිහාසික පර්යේෂණ කටයුතු බාර වෙනවා පාහියංගල ලෙන කැණීම් කටයුතු ආරම්භ කරන්නේ කියලා 2008-2009 කියන කාලවකවානුවේදී. අපි 2009 වර්ෂයේ ඉඳලා 2012 වර්ෂය වෙනකන් එක දිගට මේ පරිශ්‍රණ කටයුතු සිද්ධ කරගෙන යනවා. මේකෙදි ඉකාමත්ම ඌමනාවෙන් මතක් කරන්න ඕන මధుර පාහියංගල ගල්ලෙන් විහාරයේ විහාර අධිකාරී චන්දිම නායක ස්වාමීන් වහන්සේ සහ ආනන්ද සාගර නායක ස්වාමීන් වහන්සේ සහ අනිකුත් සියලුම ස්වාමීන් වහන්සේලාගේ දායකත්වය. උන්වහන්සේලා අපිට ඒ කාල සීමාවේදී ඉතාමත්ම හොඳින් අපිට අවශ්‍ය කරන පහසුතා සහ ලබා දීම තමයි මේකට මුලින්ම අපි සඳහන් කරන්න ඕන මේ කටයුතු සාර්ථක කරගන්න පුළුවන්කමක් ලැබුණේ. ඒකම පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ කැණීම් අංශයේ මහත්ය සහ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ කැණීම් අංශයේ නිලධාරීන්ගේ සහයෝගීත්වය සියලුම දෙනා එක ලෙස එකට මේ පරිශ්‍රණ කටයුතු වලට මහන්සිලා වැඩ කරා. ඒකෙන් අපිට පුළුවන්කමක් ලැබුණා මුලින්ම අපි 2007 වර්ෂයේ පටන් අරගෙන මధుර 2009 වර්ෂයේදී අපිට පුළුවන්කමක් ලැබුණා මේක විවෘත කරලා මේකේ ස්ටැටිස්ටික් අපි කියනවා ස්ථරායනේ හරියට පැහැදිලිව අනුපිළිවෙල හඳුනා ගන්න. ඊට පස්සේ තමයි අපි මේ පරිශ්‍රණ කටයුතු දීර්ඝ කාලීනව ඉදිරියට කරගෙන ගිහිල්ලා 2012 වර්ෂයේදී අපිට පුළුවන්කමක් ලැබුණා නැවතත් නූතන මානවයට අයිති සම්පූර්ණ ප්‍රථම වතාවට ලංකාවේ ගල්ලෙනකින් සම්පූර්ණ මානව අස්ථි කොටසක් ඇරසකිල්ලක් සොයා ගන්න 2012 වසරේ දාට පුළුවන්කමක් ලැබුණා. ඒ අනුව මේ පර්යේෂණ කටයුතු මුලින්ම පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ මූලිකත්වයෙන් ප්‍රධානත්වයෙන් අරගෙන පවත්වාගෙන ගියා. ඊට පස්සේ අපි විසින් මේ සඳහා ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයත්, එංගලන්තයේ ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයත්, ජර්මනියේ මැක්ස් ප්ලැන්ක් විද්‍යා පර්යේෂණ ආයතනයත් සහයෝගී කරගෙන සහභාගී කරගෙන මේකේ විද්‍යානුකූල පර්යේෂණ කටයුතු සමස්තය සිදු කරගෙන යනවා. ඒකට හේතුව තමයි මතුව අපේ රටේ මේ පර්යේෂණ සඳහා මේ වෙනතුරුත් එතරම් හොඳ විද්‍යාත්මක ක්‍රමශිල්ප භාවිතා කිරීම සහ ඒ සඳහා මෙම පර්යේෂණ කැණීම් වලින් හොයා ගන්නා වූ පුරාකෘති විශ්ලේෂණය සඳහා අවශ්‍ය කරන ප්‍රමාණවත් පහසුකම් අපේ රට තුළ මේ වෙනකොට අපි ස්ථාපිත වෙලා නැහැ. ඒ නිසා අපි ගොඩක් වෙලාවට මේ සඳහා විවිධ පාර්ශ්වයන්ගේ සහයෝගය ලබාගෙන මේ වැඩ කටයුතු කරගෙන යනවා. අපි මේ පාහෙන් වලින් හොයාගත්ත තොරතුරු අපි ලෝකයේ ප්‍රධානතම විද්‍යාගාර දෙකකදී කාල නිර්ණයට භාවිත කර එකක් තමයි එංගලන්තයේ ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයේ කාල නිර්ණ පර්යේෂණාගාරයේ සහ ඇමරිකාවේ බීටා පර්යේෂණාගාරයේ බීටා කාල නිර්ණ පර්යේෂණාගාරයේ කියන ස්ථාන දෙකේදීම අපි මෙම කැණීමෙන් හොයාගත් අඟුරු සාම්පල් කාල නිර්ණයට ලක් කරලා අපිට පුළුවන්කමක් ලැබුණා. මේ දෙකෙන්ම හම්බුනේ එකම ඩේට් එක, එකම තොරතුරු හම්බුනේ. ඒකින්ද අපි ලෝකයේ පිළිගැනීම තවත් තහවුරු වුණා. මොකද ස්ථාන දෙකක තියෙන පර්යේෂණාගාර දෙකකින් එකම ප්‍රතිඵල, එකම කාලවකවානු ලබා දීම අපේ පර්යේෂණවල සාර්ථකත්වය සහ එහි තියෙන විශ්වසනීයත්වය තහවුරු කරන්නට ලැබුණා. අනිත් දේ තමයි මේ වෙනකොට මතුර මෙම පර්යේෂණ කැණීමෙන් හොයාගත් ශිලාමයවල මේ වෙනකොට ජර්මනියේ මැක්ස් ප්ලැන්ක් ආයතනයේ පර්යේෂණයට භාජනය වෙනවා. ඒ වගේම හොයාගත් අස්ථි කොටස් සියල්ලක්ම මේ වෙනකොට අපි ෆෞනා, මේ කියන්නේ සත්ව අස්ථි කොටස් සියල්ලක්ම මේ වෙනකොට පර්යේෂණ භාජනය කරලා අවසන් අතීරයේ තියෙන්නේ. ඒවත් ජර්මනියේ මැක්ස් ප්ලැන්ක් ආයතනයෙන් තමයි පර්යේෂණ භාජනය. ඒ එක්කම මේකේ කාල නිර්ණ කටයුතු එංගලන්තයේ ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයේදී සිදු කරනු ලැබුවා. ඒ වගේම හොයාගත් අස්ථි කොටස් එංගලන්තයේ කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලයේ මූලිකත්වයෙන් අපි පර්යේෂණයට විශ්ලේෂණයට භාජනය කරනු ලැබුවා.
හොඳයි, අපි කතා බහ කරමින් පසුවන්නේ ආසියාවේ ඉපැරණිතම ගල්මෙවලම් පාහියන්ගලින් සුවාගත් බවට අපිට ප්‍රවෘත්තියක් අසන්න ලැබුණා. මේ පුරාවිද්‍යා පර්යේෂණය පිළිබඳව තමයි අපි කතා බහ කරමින් පසුවන්නේ. මේ පුරාවිද්‍යා පර්යේෂණයේ ප්‍රධානියා නැත්තම් ප්‍රධාන නියමුවා විදියට කටයුතු කරන ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ඉතිහාසය සහ පුරාවිද්‍යා අධ්‍යනාංශයේ කථිකාචාර්ය වගේම මානව ඉතිහාසය පිළිබඳව ජර්මනියේ පර්යේෂණ ආයතනයක් වන මැක්ස් ප්ලැන්ක් පර්යේෂණ ආයතනයේ පර්යේෂක වදයක විදිහට කටයුතු කරන පුරාවිද්‍යාඥ ඔෂාන් වෙදගේ මහතාත් සමග තමයි අපි මේ කතා බහ ඔබට ගෙනෙන්නේ. ඔෂාන්, දැන් මේ පර්යේෂණ අපි නිධාන කතාව දැනගත්තා. දැන් මේ වන විට මේ පර්යේෂණය පවතින මට්ටම සහ අනාගතයේ මේ පර්යේෂණය සැලසුම් කළ තියෙන මොන ආකාරයෙන්ද කියලා අපි දැනගන්නට කැමතියි.
ඉතාමත්ම හොඳ අවස්ථාවක් මදුර. හේතුව තමයි සාමාන්‍යයෙන් මේ වගේ විශේෂයෙන්ම ප්‍රාග්ඓතිහාසික පුරාවිද්‍යාත්මක පර්යේෂණයක් සිද්ධ කරායින් පස්සේ මදුර අපිට එක රැයකින්, සතියකින්, දෙකකින්, මාසයකින්, අවුරුද්දකින් අපිට මේක ප්‍රතිඵල ඉතාමත්ම කඩිනමින් සාක්ෂාත් කරගන්න බැහැ. මොකද මේ වගේ පර්යේෂණයකින් ලැබෙන තොරතුරු විශ්ලේෂණය කරන්න, ඒ සඳහා පර්යේෂණය කරන්න, ඒවා විද්‍යාගාරවලදී ඒ කටයුතු ප්‍රොසෙස් කරන්න අපිට සෑහෙන කාලයක් ගත වෙනවා. මේ වෙනකොටත් අපිට පාහියන්ගල පර්යේෂණ සිදු වෙලා දැන් වසර 5ක් කාලයක් ගත වෙලා තියෙනවා. මේ වෙනකොට අපි ඉතාමත්ම හොඳ මට්ටමක ඉන්නවා. මොකද කියනවා නම් අතුර මේ වෙනකොට අපි ලෝකයේ පාහියන්ගල ඉහළතම, ඒ කියන්නේ මධ්‍ය ශිලා යුගයේ ඉහළම ස්ථානයට පාහියන්ගල ඔසවා තබන්න අපිට පුළුවන්කමක් ලැබිලා තියෙනවා. ඒකට හේතුව තමයි අපි මේ වෙනකොට සිදු කරලා තියෙන විද්‍යාත්මක පර්යේෂණ. ඇත්තටම ගත්තොත් මේ සියලුම පර්යේෂණ කටයුතු මේ වෙනකොට අවසාන අධ්‍යයනයේ තමයි තියෙන්නේ. උදාහරණයක් විදිහට ගත්තොත් එහෙනම් අපි මේ වෙනකොට ශිලා මෙවලම් සියල්ලම පාහේ අධ්‍යයනයට ලක් කරලා තියෙනවා. ඒකම විතෝරාගත් සුවිශේෂී ශිලා මෙවලම් කිහිපයක් අපි මේ වෙනකොට විශේෂ අධ්‍යයනය සඳහා ඕස්ට්‍රේලියාව බලා යවා තියෙනවා. ඒකට හේතුව තමයි මේ 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 මෙවලම් වල තියෙනවා විවිධ, අපි ඒකට කියනවා මේ මොකද්ද මේකට භාවිතා කරපු, මොන කාර්යයට භාවිතා කරාද කියන එක. අපි මේකේ රෙසිඩියු ඇනලිසිස් එකකටත් අපි යන්න ගිහිල්ලා තියෙනවා. ඇත්තට මේ වෙනකොට මොකද අපිට හම්බ වෙලා තියෙන සමහරක් ගල් කොටස්, ගල් පතුරු වල යම් යම් තොරතුරු සාධක වගේ අපිට ශේෂ වෙලා තියෙනවා කියන එක සැකය අපිට තියෙනවා. ඒ සඳහා අපි සුවිශේෂී පර්යේෂණයකට භාජනය කරමින් පවතිනවා. මේ වෙනකොට අපි ශිලා මෙවලම් ඔක්කොම අධ්‍යනය කරලා ඒවායේ උපයෝගීතාව, ඒවායේ කාර්යභාරය, ඒවායේ තියෙන විශේෂ ලක්ෂණ අපි ඒ හඳුනාගෙන තියෙනවා. ඒ වගේම සත්වයට කොටසුත් ඒ විදිහටම සම්පූර්ණ අධ්‍යනයට භාජනය කරලා ඒවායේ මොන වගේ ප්‍රයෝජනයක්ද තිබුණේ, ඒ දවස්වල හිටපු ප්‍රාග්ඓතිහාසික මානවයාගේ ආහාර රටාවන්, එයාගේ ක්‍රමවේදයන්, එයාගේ වටේ තිබුණු පාරිසරික තත්ත්වයන්, ඒ දවස්වල ඒ ප්‍රදේශයේ සැරිසරපු සතුන් ප්‍රජාව, ඒ වගේම වෘක්ෂලතා ප්‍රජාව, ඒව පදනම් කරගෙන මොන වගේ දේශගුණික තත්ත්වයන්ද කියන මේ සමස්තය මේ වෙනකොට අපි අවබෝධයට සහ අවධානයට ලක් කරලා ඒ පිළිබඳව තොරතුරු අනාවරණය කරගෙන තියෙනවා. ඒකම ප්‍රාග්ඓතිහාසික වශයෙන් මේ ස්ථානයේ වාසය කරපු නූතන මානවයාගේ තිබුණු මානව විද්‍යාත්මක තොරතුරු, එයාගේ ෆුඩ් හැබිට්, ආහාර ලක්ෂණ, එතනින් ගියන් පස්සේ එයාගේ සුවිශේෂී අපි කියනවා සංස්කෘතිකමය ලක්ෂණයන් ටික උදාහරණයක් විදිහට අපිට මේ පහෙන්ගලින් හම්බ වුණු මානව ඇටසැකිල්ල පදනම් කරගෙන ඒවට දක්නට ලැබුණා වූ සංස්කෘතික තොරතුරු ටික අනාවරණය කරගන්න මේ ඒ ස්ථානයේ තිබුණු සංස්කෘතික තොරතුරු මොනවාද, ඒ සමකාලීන ප්‍රාග්ඓතිහාසික මානවයාගේ සංස්කෘතික දායාදය සහ උරුමය මොකක්ද කියන එක පිළිබඳව අපි මේ වෙනකොට ගවේෂණයට ලක් කරමින් සිටිනවා. මේ 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 වර්තමාන මොහොත වෙනකොට පාහියන්ගල පරිශ්‍රයේ අවසාන අධ්‍යයන උච්චතම අවස්ථාව කියන කැමති මේ අවස්ථාව වෙනකොට එන පරිශ්‍රණ කටයුතු වල අවසන් නිමාව කරා පැමිණෙමින් පවතින මොහොතක් තමයි දක්නට ලැබෙන්නේ.
ඔව් ඔෂාන්, දැන් ඔබ සම්බන්ධ වෙලා ඉන්න සහ සම්බන්ධ වෙච්ච තවත් පුරාවිද්‍යා පරිශ්‍රණ ඇති, අපි කැමති ඒ පිළිබඳව තොරතුරු දැනගන්න.
ඔව් මදුර, මේක ඉතාමත්ම හොඳ ප්‍රශ්නයක්. අපි පෙර කතා කර පරිදි මදුර ලංකාවේ නූතන මානවයාගේ ආගමනය සහ නූතන මානවයාගේ ව්‍යාප්තිය පිළිබඳව ආසියාව තුළ පරණම සාධක අපිට තොරතුරු සපයන පාහියන්ගල පර්යේෂණය වුණාට මේක පමණක් මත පදනම් වෙලා අපි මේ මානවයාගේ නිස්මයන් සහ මෙම ව්‍යාප්තිය පිළිබඳව අපි තොරතුරු ප්‍රකාශ කරන්න යන්නේ නැහැ. මේ සඳහා අපි පසුගිය දශක කිහිපය පුරාවට ආචාර්ය ශ්‍රීරාන්දරණියගල, ආචාර්ය විජයපාල, ආචාර්ය නිමල් පෙරේරා වැනි ශ්‍රී ලාංකීය විද්වතුන් සහ දේශීය ගොඩාක් විද්වතුන් මේ සඳහා පර්යේෂණ කටයුතු සිද්ධ කරා. මේව ගත්තයින් පස්සේ මේ පර්යේෂණ කටයුතු ලංකාවේ වෙරළබඩ තීරයට පමණක් නෙවෙයි නිවර්තන කෙටිවනාන්තරකට නම් කරගෙන ගොඩාක් සිද්ධ කරන ලැබුවා. මාධ්‍ය පර්යේෂණ භූමිකාව ගත්තොත් එහෙම මම මගේ මුල්ම මැතිහත් එහෙම වාරණ රජ මහා විහාරය පදනම් කරගෙන, ඊට පස්සේ පාහියන්ගල පදනම් කරගෙනත්, ඊට පස්සේ මේ පාහිංගල පර්යේෂණ කැණීමෙන් අනතුරුව නැවතත් අපි කිතුල්ගල බෙලිලෙන ආශ්‍රිතවත් මගේ පර්යේෂණ කටයුතු සිදු කරන ලැබුවා. මේ තුළින් අපි කියන්න බලාපොරොත්තු වුණේ, අපි අවබෝධ කරන බලාපොරොත්තු වුණේ අර අප්‍රිකාවේ නිර්මාණය වෙච්ච, අප්‍රිකාවෙන් ආරම්භ වෙලා ලෝකයේ පුරා ව්‍යාප්ත වෙච්ච නූතන මානවයාගේ ව්‍යාප්තිය, නූතන මානවයාගේ ඥාන ව්‍යාප්තිය කොහොමද අපේ රටවල් වලට ආවේ, ඒව කොහොමද වෙරළබඩ කලාපය හරහා ලංකාවේ, වෙරළබඩ මාර්ග හරහා ලංකාවේ වෙරළබඩ කලාපයට පැමිණීමත්, පසුකාලීනව කොහොමද ඒවා රට අභ්‍යන්තරයට සංක්‍රමණය වීම යන්නා වූ දේවල් පිළිබඳව අවබෝධය ලබා ගැනීමේ අරමුණින් තමයි මම මේ පර්යේෂණ කටයුතු සිද්ධ කරගෙන යන්නේ. මේ සඳහා මාත් එක්ක හැමතිස්සෙම හෙවණල්ලක් වගේ ආචාර්ය ශිරාන් දරණේගලන්, ඔබ සෑම සිරු දෙනෙක්ම තණ්හාපරද ආචාර්ය ශිරාන් දරණේගලන් තමයි ලංකාවේ ප්‍රාග්ඓතිහාසික පුරාවිද්‍යාව වර්තමානයේ ලෝකයේ යම් තැනකට මත්තමකට කලයකට උසවා තදීම සිද්ධ කරන්නේ. එතුමාගේ මූලික අවධානය යොමු කරා වෙරළබඩ තීරයට, ඒ වෙරළබඩ තීරයට අවධානය යොමු කරලා එතුමා අවබෝධ කරගත්ත හඳුන්වාමක් වීමක් සිද්ධ කරා. ලංකාවේ මුලින්ම ප්‍රාග්ඓතිහාසික ජනාවාස ව්‍යාප්තිය ආරම්භ කර වීම සිද්ධ වෙන වෙරළබඩ කන්න පතනම් කරගෙන වෙරළාශ්‍රිතව තිබේ. ඊට පස්සේ එතුමාගෙන් පසු කවලියට පැමිණි ආචාර්ය විජේපාලයන්, ආචාර්ය නිමල් පෙරේරා මැතිතුන්, මේ සියලු දෙනාම රටේ අභ්‍යන්තර ලෙන්පතිට ආශ්‍රිතව තොරතුරු අනාවරණය කරා. මගේ පර්යේෂණයේ මූලික අරමුණ වෙලා තියෙන්නේ මෙම පරම්පරා දෙකේ සිද්ධ වෙච්ච ආචාර්ය ශ්‍රන් දරණේකල මැතිතුමා සහ ඊට පසුකාලීන ආචාර්ය විජේපාලයන් සහ නිමල් පෙරේරා යන අයකේ පර්යේෂණ ක්ෂේත්‍රයන් දෙක තුළ කොයි ආකාරයෙන් ප්‍රාග්ඓතිහාසික මානවයාගේ හුවමාරුව සිද්ධ වන්නට ඇද්ද, ඔවුන් කොයි ආකාරයෙන් මේ ප්‍රදේශ ජයගන්නට උත්සාහ කරාද කියන එක තහවුරු කිරීම සහ ඒ සඳහා අවශ්‍ය කරන විද්‍යාත්මක පසුතලය, විද්‍යාත්මක පදනම සකස් කිරීම තමයි මේ වෙනකොට සිද්ධ වෙන්නේ. ඒ සඳහා මම මේ වන විට වාරණ රජ මහා විහාරය, පාහියන්ගල, එතනින් ගියන් පස්සේ බෙදිල්ලෙන, ඒ වගේම ලංකාවේ වෙරළබඩ ස්ථාන කිහිපයක් මේ වෙනකොට පර්යේෂණයට භාජනය කරලා තියෙනවා. අපි විශ්වාස කරනවා මදුර ඉතාමත්ම නුදුරේදී ලංකාව අත වර්තමානයේ අපි විසින් දකින්න හඳුනා ගන්න ඉතිහාසයෙන් අතීතයට අරගෙන ගිහිල්ලා ඔබට අරගෙන ගිහිල්ලා අපේ රටේ ඉතිහාසය නැවත වතාවක් අලුතෙන් ස්ථාපිත කරන්න අපිට හැකියාවක් ලැබේ කියලා. ඒකට හේතුව තමයි මතුර ඔබලා දන්නා විදිහට මීට කලින් 1980 දශකයේ පර්යේෂණ වලට අපි අවධානය යොමු කරොත් 1980 පාහියන්ගල පර්යේෂණ තොරතුරුත් එක්කලා පාහියන්ගල සනිටුහනුනේ අදින් වසර 28,000 අතර කාලයකට තමයි කාල නිර්ණය කරලා තිබුණේ. නමුත් මගේ පර්යේෂණත් එක්කලා මේ පාහියන්ගල අවුරුදු 48,000 අවුරුදු 50,000 අතර කාලයට අපිට අප්ඩේට් කරන්න පුළුවන් කමක් ලැබුණා. තවත් ඈතට අරගෙන යන්න පුළුවන් කමක් ලැබුණා අපේ රටේ ප්‍රාගී ඉතිහාසය. ඒ හින්දා අපි විශ්වාස කරනවා අපිට පුළුවන් කමක් ලැබෙයි කියලා. අපේ මේ විද්‍යාත්මක අලුත් නවමු විද්‍යාත්මක මැදිහත් වීම තුළින් පර්යේෂණ තුළින් දායකත්ව තුළින් අපේ රටේ ඉතිහාසය වර්තමානයේ තියෙන තත්ත්වයට වඩා අතීතයට ඉහළට ඔසවා තබන්න ආසියාව තුළ ප්‍රාගෛතිහාසික මානව ඉතිහාසයේ අලුත් ස්ථානයක් මේ කුඩා ශ්‍රී ලංකා මාතෘති මව්බිමට සනිටුහන් කරන්නට හැකියාවක් මාතෘභූමියට සනිටුහන් කරන්නට ලැකිය හැකියාවක් අවකාශයක් අපිට ලැබෙයි කියලා අපි විශ්වාස කරනවා. ඒ විශ්වාසය පදනම් කරගෙන තමයි ඒ විශ්වාසය පෙරදරි කරගෙන තමයි අපි අපේ පාර්යේෂණ කටයුතු ඉදිරියට නිහවන්නේ.
හොඳයි, සමස්ත ශ්‍රී ලාංකිකයන් විදිහටම අපිට ආඩම්බර වෙන්නට පුළුවන් කාරණා පිළිබඳව තමයි අපි අද දවසේදී කතා බහ කරමින් පසුයේ. ශ්‍රී ලංකාවේ ප්‍රාග් ඉතිහාසයේ තවත් හැරවුම් ලක්ෂයක් සනිටුහන් කරමින් ආසියාවේ ඉපැරණිතම ගල්මෙවලම් පාහියන්ගලින් සොයා ගැනීමට ශ්‍රී ලංකාවේ පුරාවිද්‍යකින්ට හැකියාව ලැබුණා. මේ පුරාවිද්‍යා පර්යේෂණයේ ප්‍රධාන නියමුවා විදියට කටයුතු කරපු ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ඉතිහාසයේ සහ පුරාවිද්‍යා අධ්‍යනාංශයේ කථිකාචාර්ය වගේම මානව ඉතිහාසය පිළිබඳ පර්යේෂණ කරන ජර්මනියේ පර්යේෂණ ආයතනයක් වන මැක්ස් ප්ලැන්ක් ආයතනයේ පර්යේෂක පුරාවිද්‍යාඥ ඔෂාන් වෙදගේ මහතා සමග තමයි අපි කතා බහ කරමින් පසුයේ. ඔෂාන්, අපි ඔබට බොහොමත්ම ස්තුතිවන්ත වෙනවා මේ කාරණා අපේ අසන්නන් වෙනුවෙන් ගෙන හැර දැක්වාට. ඒ වගේම ඔබේ පර්යේෂණ කටයුතු ඉදිරියේදී තව තවත් සර්ව ප්‍රකාරයෙන්ම සාර්ථක වේවා කියලා අපි SBS සිංහලට ශ්‍රන් ප්‍රාර්ථනා කරනවා. බොහොමත්ම ස්තුති, සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා.
Tell us what you think. Like us on Facebook or follow us on Twitter.